මේ තව ප්‍රශ්නයක් තියෙනවානේ. මේකට අපි පිළිතුර සම්පූර්ණ විග්‍රහයක් කරලා දීලා තිනවා. මේ සතර ආහාරය පිළිබඳ විස්තරයක් මේ කරන්නේ. සතර කතර කුල සත්‍යය නිරන්තරයෙන් සැරිසැරීමට හේතුව අවිද්‍යාවයි. ලෝකේ යථා ස්වභාවයේ තේරුම් නොගත් පුද්ගලයා කාමයන්ගෙන් අන්ධ බව, කාම සම්පත් කෙරෙහි ලොල් බව නැවත නැවත උපත වෙතම ගෙන යති. බුදුරජාණන් වහන්සේ පුද්ගලයා නැවත නැවත උපත කරා ගෙන යන ආහාර වර්ග හතරක් පිළිබඳව දේශනා කර ඇතේ නම් කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේවා කියලා මේ පෙන්නන්නේ. මේ කබලින්කාර ආහාරය භෞතික ආහාරය කියලා මේ වරහන් ඇතුලේ දාලා තියෙනවා. දැන් මම යෝග විග්‍රහ කරලා පෙන්නනවා. කබලින්කාර ආහාරය කියන්නේ භෞතික ආහාරය කියන්නේ එකද දෙකද කියන එක. දැන් අපිට පේන එකක් තමයි ඔය කාරණේ. කබලින්කාර ආහාරය භෞතික ආහාරය කියලා මම උගන්වන්නේ. මේක විග්‍රහ කරලා දුන්නේ නැවතත් විග්‍රහ කරලා දෙන්නේ. මේදී බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ පුද්ගලයා නැවත සසර උපතක් කරා ගෙන යන්නේ මෙම ආහාර පවතින නිසා නොව මේකී ආහාර පිළිබඳව පවතින චන්ද රාගය නිසා බවයි. ඒක විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරන්නේ. දැන් ඒකම තමයි දැන් මේ කියෙන්නේ භෞතික ආහාරයක් කියන්නේ අපි කන බොන ආහාර භෞතික ආහාර. කන බොන ආහාර වලට කබලින්කාර ආහාර කියන තරමද පුදු වෙලා තියෙනවා. කබලින් කාආහාරිත තෘෂ්ණා නිදානයි තෘෂ්ණා සම්භවයි කියලා දේශනා කරනවා. එතන තෘෂ්ණා නිදානයි. තෘෂ්ණාව නිදාන කරගෙන තියෙන කබලින් කාආහාරය. එතන තෘෂ්ණාව නිසා පවතිනවා. තෘෂ්ණා ජාති. තෘෂ්ණාව තමයි ජාති වෙන්නේ මුල් වෙන්නේ. ඔය ආදි වශයෙන් විග්‍රහ වෙන්නේ. කන බොන ආහාරය තෘෂ්ණා නිදානන තෘෂ්ණා සම්බන්ධන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කනගුණ ආහාර ගත්තේ නැද්ද? ධර්මානුකූලව විචේ කළ බලන්න ඕන. ආහාරයේ තෘෂ්ණා නිදාන නම් තෘෂ්ණා සම්භවන. ආහාරයේ නම් ඒක තිබුණේ භෞතික ආහාරේ නම්. රහතන් වහන්සේ නම තෘෂ්ණා නිදානෝ තෘෂ්ණා සම්බන්ධෝ තෘෂ්ණා ජාතිලි ගමක් ගන්නේ නැහැ. ගන්න හේතු නැහැ. එනං ආහාරයේ කබලින්කාර ආහාරයක් වෙන්නේ කොහොමද කියන එක තමයි අද හැඟවිලා තියෙන ප්‍රශ්න. කබලින්කාර ආහාර මොනවද අහපුනාම විවිධාකාර අදහස් දෙනවා. හපලකන ආහාර කබලින්කාර ආහාර කියලා කාලේ එක අදහසක් තියෙනවා. කබලේ බදලා කන්න බොනේවා කබලින්කාර ආහාර කියලා තවත් අදහසක් තියෙනවා. කැබලි කරලා කන ඒවා කබලින්කාර ආහාර කියලා තව අදහසක් තියෙනවා. මේ ආදී වශයෙන් විවිධාකාර අදහස් දෙනවා. යම් ආහාරයක් සත තෘෂ්ණාව මුල් කරගෙන ශාරීරියේ හැඩ වැඩ කර ගැනීම, ලක්ෂණ කර ගැනීම, කාමයට හේතුකාරකින් විදිහට කය හදා ගැනීම, මේ ආදී කටයුතු බලාපොරොත්තු වෙන නම් ගත්තෙ. ඒ ආහාරයේ ඒ හේතුවෙන් කබලින්කාර ආහාරයක් වෙනවා. දැන් මම උපමාවක් කියන්න මෙහෙම දෙයක්. යම්කිසි මංකොල්ලකාරී දාමරිකේ ඉන්නවා මංකොල්ල කනවා මේ වර්ණ ඔය යතියව. ඔහු පාවිච්චි කරනවා දැලි පිහිය. ඒ දැලි පිහිය දැන් මොකද්ද කියන්නේ මොන අවියක් කියලා. ඒක මාරක අවියක් වෙනවා. දැලි පිහිය. අර මංකොල්ල කළු ආතේ තියෙන, මං පහරන්න ආතේ තියෙන දැලි පිහිය මාරක අවියක්. ඕක ගත්තේ අපි සාපුවක. හාමුදුරගෙන කිව් ගිහලා ඉතින් ඔය තාප්පේ ඒ කම්පැනියම හදු ඒ જાතිය තව දැලි පිහියක් අරය. ඔවාසේ මොකට කියන්නේ? මේ කේස් රවුළු වා. මම වෙන මොනවා කරන්නද මට මේ? උන්වහන්සේ අවංකව මේක කරගන්නවා. දැන් උන්වහන්සේ ළඟ තියෙන අවිය මාර්ගකවියද? ඒක දැහැමි උපකරණය. අඩ පිළි කරලායි. දැන් එකම කම්පැනි හදපු එකම ජාතිය දැලි පිහි දෙකේ එකක් මාරකවියක් වුණා එකක් දැහැම උපකරණයක් වුණා. පල්ලවේ වෙනසක් වුණේ නැහැ දෙන්නා තියේ තියෙන පල්ලවේ තමයි. ලෝහයත් ඒකම. කැපෙන එකත් එක විදියට. ඔක්කොම හරි. හැබැයි දැලි පිහි දෙකේ එකකට කියන මාරකවිය අර මංකොල්ල කළුවතේ තියෙන එක හාදුලුවකට එක දැහැම උපකරණයක්. දැන් මේක දැන් ඇත්තට දැලි පිහිද මේක තිබුණේ පාවිච්චි කරන වැඩ පිළිවෙලේ. අන්න ඒ වගේ මේ භෞතික ආහාරයක් වශයෙන් තියෙන කලබන ආහාරය. කබලින්කාර ආහාරයක් වෙන්නේ අර දාමරි කියන්නේ දැලිපියව වෙලා ඒක මාරක අවියක් වුණා වා. කනබුන ආහාරයේ රස තෘෂ්ණාව මුල් කරගෙන ඒ වගේම සතේට ගිජු වෙලා ඒ වගේම කය පෝෂණය කරමින් නොඑක ආකාර කාම සම්භෝගයන් සඳහා ආස්වාදයන් සඳහා ඒ විදිහේ බලාපොරොත්තු වෙන යම් පරිහරණය කළේ. අන්න ඒ ආහාරයේ කබලින්කාර ආහාරයක් වෙනවා. කය බිලි වෙනවා මොකේද? මරු වගේ උගුලට. මරු උගුල මොකද්ද? පංචකාම. පංචකාමයේ ගෝචරලා පංචකාමයේ වැඩිවීමට හේතු වෙන විදිහෙන් නම් ඒ ආහාර පරිභෝග කළේ. අන්න ඒකට කියනවා කය මරුවට බිලි කරන නිසා කය බිලියා කරපු ආහාර. කය බිලි කරගන්න නිසා තමයි කිව්වේ බිලි කරගන්න නිසා තමයි. කබලින්කාර ආහාර කියනම භෞතික ආහාරයෙන් නමක් එදුවේ. ඔය භෞතික ආහාරයෙන් සත්‍යවේක්ෂායිනික විසුණුහන්සේ ගන්න. සස නියවදවායි නමදායි නමන්දනායි නවිපුරසනායි ආදි වශයෙන් යාව දේවී මාසකාය සතිත්‍යා යාපනාය විහිංසූපලපියා බ්‍රහ්මචර්යානුග්ගාය ඉති පුරාණන්ත වේදනා පටිහංකාමි නවන්ත වේදනා උපාදේශාමි යාත්‍රාත මේ භවිසති අනවජ්‍යතාද පාසු විහාරෝචාති කියලා මේ ධාර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න ලැබෙන පහසුව සඳහා මේක ගන්නි. සාත කරගෙන බලිගිනි වේදනා දුරු කරගෙන ලැබෙන පහසුවෙන් මේ මාර්ගය වළඳ අවශ්‍ය කරන ප්‍රතිශක්ති ලබා ගන්නයි මම මේක ගන්නේ කියලා. ඒ හේතුවෙන් අර භෞතික ආහාරයම ගන්න. එහෙනම් උන්වහන්සේට ගන්න ආහාරයේ ආහාරයක් වුණාට කබලින්කාර ආහාරයක් නෙවෙයි. ඒකයි කියන්නේ කබලින්කාර ආහාරයේ තෘෂ්ණානිදාන. මේ භෞතික ආහාරයේම කබලින්කාර ආහාරයක් වෙන්නේ කොහොමද කියලා දැනගන්න තෘෂ්ණානිදාන වෙන්නේ. තෘෂ්ණා සමුදේ වෙන්නේ, තෘෂ්ණා ප්‍රභවයේ වෙන්නේ, තෘෂ්ණා ಜಾති වෙන්නේ. හේතු වෙන්නේ ඔන්න ඔය කියනවා ආකාරයෙන් සස තෘෂ්ණා මුල් කරගෙන ගැනීම ආරම්භ කළොත්. සස තෘෂ්ණා මුල් කරගෙන ඒකට මුල් තැන දීලා. ඒ වගේම ආහාරය තුළ ලැබෙන පෝෂණය තුළින් කාමයේ සම්බන්ධ වැඩවලට මුල් තැන දීලා. ඒකට අවශ්‍ය කරන පරිභෝගීට අවශ්‍ය කරන වැඩ පිළිලක් නම් තිබුණේ. ඒ අදහස මුල් කරගෙන මේ භෞතික ආහාරය කවරික ආහාරයක් වෙනවා. අන්න ඒක සතර ගමට හේතු වෙන ආවුදේට හේතු වෙන විදිහට ආහාරයේ පෝෂණය සකස් වෙනවා, හැදිලා එනවා. සතරට හේතු වෙන ආවු චන්ද්‍රාගයේ වැඩිවීමට හේතු වෙන විදිහට කායික මානසිකත්වයේ දෙපැත්තම ගොඩනගනවා. මෙන්න මේ නිසා ආහාරයේ ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න කිව්වේ අන්න ඒක. මේ කවලික ආහාර කියන්නේ බෑ විශ්වඥාහසේ ප්‍රත්‍යවේක්ෂාෙන් ගන්න ආහාරය. ඒක වෙනස් වෙනවා. එකකින් කියනවා කවලින් කාලාහය කනවා දානේ වළඳන. ක්‍රම දෙක. ආහාර වළඳනවා කියන්නේ නැහැ දානේ වළඳන. ණය දමන්න කරන වැඩ. ඒවා කොම ඉවත් කරන පැත්තට යනවා. පංචකාමයේ අසුර කරන පැත්ත ඉවත් කරනවා. ඒවා වළඳා වලදානවා කියන්නේ ඉවත් කරලා දානවා කියලා එතන. එන වලලා දාන. අන්න ඒකට ගන්නව උදයක්. දාන අය. මේ ණය දවන්න ඕන. මොකද ණය? මරුවට වෙලා තියෙන ණය තමයි මේ පංචකාමයේ උස්සගෙන ඉන්නේ. ඔබ තමයි ලෝකෙට ණය වී. ණයට කනවා කියන්නේ ඒකයි. පංචකාමයේ බලාපොරොත්තුෙන් ආහාරය කනවා නම් ඒක ණයට කෑමක් වෙයි. සාතන් වහන්සේලා සමහරවල් සමංගී උගුණ ප්‍රකාශ කරනවා සුදු තැනදී මම හත් දවසක් ණයට කෑවා ඊට පස්සේ ණය නැතුව කන්න. මම ණයතු ණයට ගත්තා. ආහා. ණය නැතුව වැළඳුවා දින හතකින් පස්සේ කියලා. මොකද දින හතෙන් හත් දවසින් අරිහත් වෙන්න පස්සේ අපි ස්වාමී ඒකව රහතන් වහන්සේලා ප්‍රකාශ කරපු දේශනාව. අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ණය දවන්න ඕනේ. ණයට කෑවා ඉන්නේ පංචකාම බලාපොරොත්තුෙන් කනවා නම් ණයට කනවා. මරුවට ණය වුණොත් මරුවට ණය ගවන්න ඕනේ. මරුවා කියන්නේ පංචකාම. පංචකාමයෙන් අපි මරුවට ණයකාරීක වෙන්න එපා කියලායි වෙන්නේ. ඒ ණය දමලා ආහාර ගන්න. ඒක දානීය. ඒකයි වෙනස තියෙන්නේ. මේ භෞතික ආහාරය කියන එකේ කබලින්කාර ආහාරය වෙනස දකින්න ඕනේ. කය පංචකාමයෙන් අපි මරුවට බිලි වෙනවා. ඒකට කොක්කක් කරගන්න හොඳ නැහැ තමන්ගේ කය. ඒකට ගහපු යමක් වෙනවා. අන්තිමට ගන්න රස ආහාරයේ රසයට කිදි වෙලා ගන්න. ඉතින් ඒ නිසා ඒක තමයි පරිසාව වෙන්න කියන්නේ. ඉතින් ඒක ගන්නකොට මේ ස්පර්ශය සහ කියන්නේ ස්පර්ශය ලෝකෙ වෙනවා. ආහාරේ නම් හරි රහයි. සුවඳ නැරෙවා. ඒක තප්පියයි. සහට වෙන ගැලපෙන සුවඳකුත් ආහාරිය බලාපොරොත්තු වෙනවා. ආහාරේ ප්‍රිය වෙන සුවඳක් ඕන. සහ විතරක් තිබුණාටම අදී. එතකොට තව උපනිශ්‍රයක් එනවා. සුවඳ. සාහරි සුවඳයි ඔක්කොම තියෙනවා. ඒනට වා මේක හරියට බලන්න පහටක් මුකුත් නැහැ. ලස්සනක ලස්සන කෑම මේ තියක් හදන්න දෙන්න. ඊළඟට නාදහ මේක ලස්සන කරන්නත්. ඉතින් ඔකට සලාද කුලි එක පැත්තකින් තියෙනවා. බොම්බයි ලුණු පෙට්ටක් කපලා ගාන්න තියෙනවා. අතුල සතු කරලා කැල්ලකට එක හතු කරනවා. විවිධාකාර ක්‍රම තියෙනවා. තව වර්ණ කරලා එක එක විදිහට හදලා ලස්සන කෑම මේ තියෙන් දෙන්නත් වෙන ප්‍රිය භාවිතවත්. එහෙනම් රූප රාගයත් ආව කොහොම කරකර ගන්න නැහැ නේ. පවරනුත් තියෙනවා. ශබ්ද රාගයත් වෙනවා රහවෙන්නේ. පොක පොපලන් එහෙම තුන රහ තුනට වැඩක් නැහැ. කටට ගත්තාට පස්සේ ශබ්දෙත් තව තුන හංගන දේ. ඊට පස්සේ කටේ පෙන්දුවා තර රහ ප්‍රියයි. මොකද ශබ්දෙ මුල් කරගෙන බරවර ගාපුනි. ඒකත් ඒක කොටස. යා වර්ණයේ තියෙන්න ඕනේ, ගන්ධයේ තියෙන්න ඕනේ, රසයක් තියෙන්න දතෝ. ඒ වගේම ස්පර්ශයක මුරුදු විදිහට තියෙනවා මුරුදු විදිහට තියෙන්න දතෝ. රහදී උනත් ඒකත් තියෙන්න ඕනේ හැටි. ඕකේ වාක්තික වෙලා තියෙනවා. ඒ හයියයි. රහදී උනට බැහැ. ඒකට අවශ්‍ය කරන දහම් කෝල් තියෙපලා ටිකක් හිතන්න මේ මුරුදු වෙයි. ওই ආදි වශයෙන් මොනවා එක විනාඩි ටිකක් දහක මුරුදු වෙයි. මොනෝhari කලේ මුරුදු කරන්න දතෝ. අර කටට මුරුදු බව තියෙන්න දෙහා ස්පර්ශයක් තියෙන්න ඕනේ. එනම් මේ රසයේ හොයනකොට පංච කාමයේත් එක්කලා මේ ආහාරය හැදෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ආහාරී උපරිමයට එනකොට පංච කාමයේම සහිත ආහාරය හැදෙනවා. නිසා කියනවා ආහාරයේට රස තෘෂ්ණාවට ගිජුණු පංච කාමීතම ගොදුරු වෙන එකක් වාරවත් වෙනවා කියලා. පංච කාමීතම ආසේ ඉන්ද්‍රිය පද්ධතිය හැදගස්සන්නේ ওই විදිහේ ගතියෙන් ගන්න ආහාරය. ආහාර ගන්නකොට මේ භෞතික ආහාරයේ ගති ලක්ෂණේ ගතිය ඕකින්න. ඒ ආහාරය දිරවන්නේ ඒ ගති ලක්ෂණේ ප්‍රවෝධමත් කරලා දෙන්නේ. නැත්නම් පංචකාමයේ කුලප්ප කරන විදිහට. ඒකට අසහනකාරී නුගත්තු අසහනකාරීත්වයක් ඇති වෙන විදිහ ඉන්ද්‍රිය පද්ධතිය තමයි ඒකෙන් ඉපදවන්නේ. මෙන්න මේක තමයි කියන්නේ. කය පංචකාමයේ නැති රස සප නැත්නම් මායයට විලි කරන විදිහට ආහාරය ගත්තාම කබලින්කාර ආහාර වෙනවා. කබලින්කාර ආහාර කියන්නේ කබලේ වැද්දටවත්, හපලක ආවරවත්, නිකං කෑවරවත් නෙමෙයි ඔන්න ඔය හේතුව. ඒ නිසා තමයි කියන්නේ කබලින්කාර ආහාරයේ තෘෂ්ණා නිදානයි තෘෂ්ණා සමුදයයි තෘෂ්ණා ප්‍රභාවය තෘෂ්ණා જાතිය කිය. තෘෂ්ණාව හා සම්බන්ධයි කබලින්කාර ආහාරය කොට නැති. ওই තෘෂ්ණාව වහක් කරපුවා පංචකාමී බලාපොරොත්තුවක් නැතුව. මේ ශාරීරියේ පෝෂණය වෙන්න කය කෙලින් තියා ගන්න ඕනේ. බලකිනි වේදන ඇති කරගන්න ක්ලාන්ත කරගින් නැති කරගින් ලැබෙන පහසුවේ මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න උපනිශ්‍රේ කරගන්න මම මේ ආහාරය ගන්න නිසා මට ඔගේ හැඩක් වැඩක් ඕනෙත් නැහැ. මට ඔගේ අමුතු සුවඳක් ඕනෙත් නැහැ. පොස් ඇටයක් හරි කමන්නේ නැහැ. පුච්චේර හරි කමන්නේ නැහැ. කොහොම හරි කමන්නේ කන්න පුළුවන් විදිහට හදලා දෙනවා මට හොදලම ඇති. ඔන්න ඔතන හිටියා. එයා කබලින්කාර ආහාර ගන්න කෙනෙක් නෙමෙයි. ඒ ආහාරේ ආර්ය මාර්ගයට පූර්ණ වෙන්න වෙන දෙයක්. අවශ්‍ය ප්‍රයෝජන සකා විතරයි. මෙන්න මේකට කියනවා කබලින්කාර ආහාරය අත්හැරපුවාම ස්පර්ශ ආහාරයත් ඒක කරන් අත්හැරලා යනවා. මුල පෑදෙනවා. එතකොට මනෝ සංචේතන ලැබෙන්නේ නැහැ. දැන් කොච්චර සංචේතන ප්‍රදාන කරේ නැගන්නේ ආහාරය මුල් කරගෙන. මෙහෙම කන්න ඕනේ, අරිහෙම කන්න ඕනේ, අහවල් ගෙදෙන එක මෙහෙම හදලා තිබුණා. කොහො මුන්ට වැන්නේ මෙහෙම උයා ගන්න. ඉඳකින් විතරක්. දෙපැත්තම යනවා. අල්ලා පොලේ ගහනවා පිටානත් බොහෝ දැන් උන. ඒක වෙන නෙමෙයි කෙස් කෙටි කරලා දෙකක් දීලා නතර වෙන්නේ. ගිරාව කෑම ටිකක් දෙනවා මගේ සල්ලි විතරයි මහා සිත් ඉවරයි හොතර බීලා බීලා ඇවිදින්න. අනේ අර අහිංසක ගැන ඔය අදින් එකට අල්ලගෙන ගහලා ඉතින් ඉතින් පොන්තර බාහිර කරලා තමයි නතර කරන්නේ. එහි මේවත් වෙනවා. දැන් මේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ඔක්කොටම හේතුව එදිලා තියෙනවා පළවෙනි ආහාරයේම හදේ ගිජු වෙච්ච එක. දැන් මේකෙන් එකට එන හැටි. මේ විඤ්ඤාණ ආහාරි විඤ්ඤාණය දූෂේ වුණා. දූෂේ විඤ්ඤාණයමයි එතන පටන් බලපාන. කොච්චර හරි කඩ ඇදෙච්ච ගම කෑමේ ඉස්සර ගියා මොකද? බලාපොරොත්තු ඉස්සර රසේ හැම දිනකටම හැමිල්ලම එක විදිහට ඉන්නේ නැති. දවසට කීවතාව කඩ ඇද කරින් දූෂේ වෙනවද? ආහාරයේ කඳ කිහිප. බලාපොරොත්තු ඉස්සෙක නැතු. මෙන්න මේ වගේ මේ ආහාරය මුල් කරගෙන ඔය ඉස්පර්ශ විඤ්ඤාණ ආහාර වන සංචේතන මේ ඔක්කොමත් ලැබෙනවා එක. මෙතන ආහාර පාලනය කළොත් ධර්මානුකූලව මේ භෞතික කය සමතේටපත් වෙනවා. භෞතික කය සමතේටපත් වෙනකොට මේ කය තුලින් ඇති කරන්නා වූ අර බලාපොරොත්තු විකෘති ඇති කරන්න ඇති මනසක් ඇති කරනවා. මෙන්න මේ මනසේ යථා ධර්මයේ ගෝචර වෙලා තිබුණා නම් ධර්ම අවබෝධයේට මනා පරිසරයක් ඇති වෙනවා. මනස සංවර වෙනවා. අන්න ඒක විශාල රුකුලක් වෙනවා ආර්ය මාර්ගයේ පූර්ණය කරගන්න. නිසා තමයි කියන්නේ හැවිලෙන් ප්‍රත්‍යවේසාවේ ආහාරය ගන්න පුරුදු වෙන්න කියලා. ඒ පුරුදුනු ගාක් පහසුයි. ඉතින් ආහාරය නිරෝධ කරන්නේ ඒ ක්‍රමයේ. ඉතින් ආරම්භ කරපුවා ඊට පස්සේ සෑම ආහාරයක්ම කය කුපිත කරන සියලුම තත්ත්වයන් සමතේටපත් වෙනවා. ඊට පස්සේ මනවලන රූප හොයන්න, ශබ්ද හොයන්න, ගන්ධ රස ස්පර්ශ හොයන්න අවශ්‍යතාවයක් නැති වෙනවා ඒ කය මුල් කරගෙන. මානසිකත්වයේ සුද්ධ කරගන්න හරිම උපනිශ්‍රයක් වෙනවා. දැන් මේ තවකට මේ බෝධි වන්දනා සහ බුද්ධ වන්දනාව පොතේ සඳහන් වන විදිහට අප යම් පිරිසක් සහභාගී කරගෙන බෝධි පූජා පවත්වනවා නම් ඒ ඒ පූජාවෙන් මනෝමය වශයෙන් මව මවා පූජා කරවීමට හැකියාවක් තිබී යුතුමද කියලා මේ අහන්නේ. මෙවි මෙවි පූජා වේවා කියා අප කියන විට ඒ මැවෙනදී අපට පෙනෙන්නේ නැතත් මැවෙනවාද? මැවෙනදී ඉක්මනින්ම නොපෙනී හෝ විකාර රූප වී පෙනෙන්නේ නම් ඒ කුමක් නිසාද? පැහැදිලිව මෙවි මෙවි පෙනෙන්නේ නැත්නම් මේ පූජා ප්‍රවැත්වීමට සුදුසුද කියලා මේ අහන කරුණු කීපයක්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මුලින් මේ යම් කිසි ධර්මානුකූලව දහම් සමාජයකින් නැගිලා ආපු ක්‍රමහතාකන්ව ප්‍රගුණ කරනකොට ක්‍රමක්‍රමයේ මනස හුරු වෙලා ඒ පැත්තට අවතීර්ණ වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය මතුවලා හිටන් ඒ සීමාව තුළින් අහකට යන්නේ නැතුව ඒ කරන කරන කටයුත්තට අනුකූලව නිර්මාණය වීම සිද්ධ වෙනවා මනසින්. ඒ නිර්මාණය වීම නිසා අපිට ක්‍රමක්‍රමයේ මනස ඒ ශක්තියට හුරු වෙනවා. ඒ විලාසි කිසිම මාර පාක්ෂික බලවේගයකින් ඒ සමාධිය කොටු කරන්න බෑ. කොටු කරන්න බැරි මොකද? අපිට හිතු හිතුවට අපි අල්ලාගත්ත එක හැඳිලා නේ. ඒ යමක් නිර්මාණය කරන මොහොතේදී ඒ කවියත් එක්ක ඒ අදහස ආවා. ඊළඟ කවිය දෙනකොට ඒ අදහස ගියා. තව එකක් ආවා එකක් ගියා. මේ විදිහට යනකොට මැවීමත්, වෙනස් වීමත්, මනසෙන් අමතක කරලා දැමීමත්, නව නිර්මාණයක් මේ හැම එකකම මනස හුරු වෙනවා. මේම හුරුතාවයක් ලැබෙනකොට මොකද කියන්නේ? අර පංචවිද වසීතාවයට පත් කිරීමේ ස්වභාවය ඔය පූජාවත් එක්කලා වෙනවා. අර ශක්තියත් ගොඩනගෙනවා. තමන් තනියෙන් කරන්න ගියාම මැවිච් එක දිහා ඒකම බලාගෙන ඒකම නිර්මාණය කරන්න ගියාම ඇති වෙන අර මාර පාක්ෂිකෙන් අහු වෙන්නා වූ වසී භාවයක් නැති වසක භාවයටපත් වෙලා හිටින යම් සමාජීය ගැටි වෙන ගතිය නැති වෙනවා. ඉතින් ඒ පූජාව හිම කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් හුරු වෙලා හරියන්නේ. මේවත් බැවේදී යම් හේතු වාසනා තිබුණා නම් මනෝමීර්තිය මාපු ආරම්භයේ අවදාhari තව ඉහළ තත්ත්වයට පත් වෙනාම ඇත්ත වශයෙන්ම ඇතිසේ නිර්මාණය කරන්න පුළුවන් වූ අවස්ථාවකට පත් වෙනවා හේතු වෙනවා. මේ අධ්‍යයනයේදී එක කරගන්න බැරි වුණා නම් මාර්ගඵල පූර්ණ කරගන්නත් බැරි වුණා. මහා පුණ්‍ය වාසනාවක් විලා. කවදාහරි බුදුරයන් වහන්සේ එනවා ලෝකේ පහළ වෙච්ච කාලෙක ඒත් අපින් ගිහිලා ඉතින් ශ්‍රාවකයෙක් වෙලා අරිහත්ත්වයටපත් වෙලා හරි. අර මහා අවිඥා බල ලබන්නේ ඒක හේතුවක් වෙනවා. ඊට ඉතලයි කටයුතු කරගත්තා කියලා අර බාධාවක් වෙන්නේ නැහැ ඒ පින. අර තමන්ගේ මාර්ගය පූර්ණ කරගන්න. කරගන්න බැරි වුණත් අනාගතයේදී එහෙම අවස්ථාවක් ලැබිලා ඒ හරත වෙනවා. එවන් උත්සමයේ එදා පිටලා තිනවා ධර්මයේ සදා වේ. පැවිත් හාමුදුරන්ට නෑ දෑ වෙන එක්තරා සහෝදරයෙක් වෙන කෙනෙක් පැවිදි වුණා බොහෝම දුර පළාතට. ඒ පළාත බොහොම දුෂ්කරයි. ඒක ආරංචිලා පැවිත් හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වගේ මල්ලි වෙන කෙනෙක් පැවිදිලා ඉන්නවා හවල් පැත්තේ. අපි යන්නේ ඒ පැත්තේ. එයාට වරිමුද. බුදුරජාණන් වහන්සේ අවස්ථාව බලලා තව ටිකක් පරක් කර ප්‍රමාද වෙනවා. පස්සේ වැඩිම කියලා නැතර කළා. ආයි මාස ගානකට පස්සේ ආයිත් ඇහුවා. තව ටිකක් ප්‍රමාද වෙන කියලා නැතර කළා. 6 මාසයක් ගියා. ආවක හදයියා. මේ වික්ෂුන් වහන්සේලාත් එකතු කරගෙන වඩින්න සකස් කරගෙන ඔය ගමන ගියා. ඒ ගමන යනකොට බොහොම දුෂ්කර පැත්තා. වික්ෂුන් වහන්සේලා කියන අද දාහනෙත් නැති වෙයි දන්නේ නැහැ අපි. මේ පැත්තේ ගෙවල් දොරවලුත් නැහැ. සීවලි වඩිනවා. පාමිලි වඩිනවා. එනවා දානෙක වෙන්නේ අයියා. සීවලි හාමුදුරන්ගේ තියෙන පුණ්‍ය මහිමේ වාසනාව පෙන්වන්නේ බුදුරන් වහන්සේ එහෙම එක ගියේ. මේ අවස්ථාවේදී ගෙවල් දොරවල් මොකුත් නැහැ. නමුත් දේවතාව මේ අනුහස දැකලා නතර කරන්න බැහැ. මිනිස් වෙස් මවාගෙන පාරේ හැමතැනම විශාල දිව්‍යමය ආහාර මවාගෙන ඉන්නේ. කිසිම අඩුවක් වුණේ නැහැ. අර මේ තාත් එකක්වත් දැනෙන්නේ සාමාන්‍ය හාමුදුරුවෝ කියනවා අපිට මෙච්චර කල් බොරු නෑ ගියා තියෙන්නේ. මේ පැත හරි දුෂ්කරයි, කටුකයි. මෙහෙම කිය මේ හරි සත්‍යීකයි. මේ වගේ ආහාරයක් අපේ ජීවිතේ අපි අරගෙනත් නෑ. මේ වගේ කියන. ඔහොම ගිහිල්ලා අර කියන ප්‍රදේශයට යනකොට බුදුරණාහතේ නිසි වෙලාවට එක ගිහින්. මොකද ඒ ගානේ පරක් වලින් ප්‍රතිපත්ති පුරුල හිටන් අරිහත්යෙට පත් වෙන අවස්ථාව බුදුරණාහතේ දන්නවා. අවිඥා බල ලැබෙන අවස්ථාවක් දන්නවා. ඒ දුසු අවස්ථාව වෙන්න තමයි එක්කෙන්නේ. වඩන බව දැනගෙන උන්වහන්සේ උපතේ යන තමන්ගේ ඉරිදි වලේ අවශ්‍ය කරන සියලුම ආවාස ලැබුවා. අර මහා කැලෑයි. මේ කැලෑයම විශාල දිව්‍ය විමානයක් වගේ. බලාපොරොත්තු පුදුම ලක්ෂණ ආවාස වැටිකිලි කැසිකිලි දැන් නාම සොට්ට පොළවල් සියල්ලම අනුපාඩුවක් නැතුව ලස්සන තියෙනවා. ඊට පස්සේ සමහර වික්ෂුන් වහන්සේලා සරිත් සාහඳුනට දොස් කිව්වා. තමන්ගේ කෙනාගේ තියෙන ලොකුකම පෙන්වන්න තමයි අපි මේ එකයින් තියෙන්නේ. අපිට කිව්වේ එහෙදි බොහෝම කර්කශ ජීවිතයක් ගත කරන බොහෝම දුප්පත් ආයින පැත්ත මහ වනාන්තර කැලෑ පැත්තක් හරි අමාරු ජීවත් වෙන්නේ පැත්තේ මෙහෙම කිව්වා. දැන් අපි බොරු කියලා හවස්ලා එක්කාවේ තමන්ගේ මලයාගේ තියෙන ලොකුකම පෙන්වන්නද මෙහෙමත් අදහස් ගත්තා. බුදුරන් වහන්සේ දින ගණනක් ඒ වාසය කළා. සියලුම ආහාරත් ලැබුණා. ඔක්කොම උන්වහන්සේගේ අර ඉද්දි බලයෙන්ම අවුරුවා. ඊට පස්සේ මොකද කරන්නේ? බුදුරන් වහන්සේ ආපහු වඩින්න තීරණය කළාට පස්සේ වැඩලා අවසරාගෙන උන්වහන්සේ වඩනකොට අර භික්ෂුන් වහන්සේලා සමහර අය තවත් දුක් කියනවා. ලොකුකම් පෙන්වන්න දෙක්කාව අපි අයිත ඒවා පෙන්වන්න ඕනේ නැද? කොහොම කිය කියනකොට බලනකොට පෙලකා ඉඳගෙන තියෙන මුල්ලුට පෙලකායි ගස් වාසේ හිර වෙලා අර අනිත්‍යයන් යහකන සිවිච කැලේම ඒකම පුදුම සිද්ධියක්. ඒක ඉතිරි අචින්තය කියන්නේ ඕකයි. හිතා ගන්න බෑ කොහොමද ඒවා වෙන්නේ. ඊට පස්සේ කටු අකුල් ලස්සෙක එහෙ මේ රින්ගගෙන දඟලලා හිටන් එළියට ඇදලා අනිත් පාරවල් වලින් ඇදිලා එන අර පිරිසර එක දුනා කියලා කියනවා. දැන් මෙන්න මේ අර ඉද්දි බලය අර වගේ කරපු දානමාන පුණ්‍ය ආනිසංස ඉද්දි බලය බවට පත් වෙලා මල්පල ගැනවෙන දවස්වල ස්වභාවය ඔන්න ඕකයි. මෙහෙම කියන්නේ මේ කාලෙදී කරගන්න බැරි වුණා නම් ඔය වාසනාව මතුවෙලා එවන් බුද්ධෝත්පාද කාලයකදී එවන් අවස්ථාවක් ලැබිලා ඔය මහා ඉර්ධි බල සහිතවන්නා වූ අභිඥාලප්තහිතවන්නා වූ අරිහත්ත්වයටපත් වෙනවා සිවිපිලිසෙන් බියාවක් ලැබෙන. මෙන්න මෙහෙම ශක්තියක් ලැබෙන මහා වාසනාවක් තමයි මේ පූජාවලින් කරන්නේ. ඒ තාකල් දුගතිය වෙනපත් වෙන්නේ නැතින වාසනාවක් ලැබෙනවා. ඒ චිත්ත ප්‍රහාදී ඒ තරම් ලකිනවා. එවන් වාසනාවක් නිසා මෙලෝ පරලෝ නිවන් කියන තුන පිටේ කවදා හරි ඒකාන්තයේ ලැබෙන මහා වාසනාවක්. ඒ නිසා අදාදම මාර්ගඵල ලබන්න බැරි වුණා කියලා දුක් වෙන්න දෙයක් නැහැ. ඒකාන්තයේම ස්ථිරවම නිවනක් ඒ තාකල් යහපතක් වෙතියොත් සහතික දෙයක් තමයි මේ ශාසන අභිද්දේ කියන මේ පූජා. ඒ තරම් දකින්න ඕනේ වැඩගත්කම.